Order, please. Kathanayaka Oyelasinghe Lipulekanaji Piliganneema. Sri Lanka Prajathantrika Samajwadi Janraja Andukama Vyavasthave 41 A 6 saha 153 U Vyavastha Prakarava 2018 Varshe Sivaweni Kartuwa Sandaha 1/10/2008 Sita 31/12/2018 Dakwa Vigana Seva Commission Sabhave Karyasadhana Vartawa saha 2018 Varshe Sivaweni Kartuwa එනම් 1/10/2008 සිට 31/12/2018 සඳහා මැතිවරණ කොන්සබේ කාර්යක කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තම කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු අමීර් අලි සිහබ්දින් මැතිතුමා.
Honorable Speaker, I present this petition received from Mr. Konamalai Suyendranov, 386 upon 1 Trincomalai Road, Battikulo.
Thank you. මෙම පෙස්සම මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා, නගර සැලසුම් ජල සම්පාන් උසස් අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට.
ඒක තැනැතුණු මම ප්‍රශ්නය අහන.
ඔව්. අද අපිට කාල වේලා ඉතිරි කිරීම නිසා අපි අතුරු ප්‍රශ්නෙම සාමයේ අපි පක්ෂ නායකයන්ගේ ඇසීමේදී අපි තීරණයක් ගත්තා. මොකද පැය භාගයක් විතර අමතර යනවා. ඒක නිසා දෙපාර්ශ්වයේම සහයෝගය මම බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, ආ එක පිළිතුර උපාධි පාඨමාලාව ප්‍රථම උපාධිය සිසුන් සංඛ්‍යාව 26යි. පශ්චාත් උපාධිය සිසුන් සංඛ්‍යාව 341යි. ආ දෙක ඇමනුම එක යටතේ දක්වා තිබෙනවා සභාගත කරනවා. ආ තුනට පිළිතුර ප්‍රථම උපාධිය ලැබූ මුළු ආදායම මිලියන 15.7යි. පශ්චාත් උපාධිය ලැබූ ආදායම මිලියන 59.6යි. මුළු ආදායම මිලියන 75.3යි. ආ හතර පිළිතුර ඔව්. ආ පැන නොනගි.
ජයහන්ද ගරු මන්ත්‍රීතුමා,
මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ මං හිතන්නේ වැදගත් ප්‍රශ්නයක් වෙන්න ඕනේ මේ රටේ අධ්‍යාපනය සම්බන්ධව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට සමාන විශ්වවිද්‍යාල කීපයක් අපේ රටේ තියෙනවා. විදේශ ශිෂ්‍යයන් මේ දැනටත් මේ විශ්වවිද්‍යාල ඉගෙනුම ලබනවා. හැබැයි ගරු කථානායකතුමනි, මේක කොහෙවත් අපි ප්‍රචලිත කරලත් නැහැ. ජාත්‍යන්තරයේ මේ නොඑක් සම්මන්තා මත එන ශිෂ්‍යයන් කීප දෙනෙක් විතරයි එන්නේ. දැන් KDU එකේ එහෙම, කොතරාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ එහෙම ලොකු ඉල්ලීමක් තියෙනවා විදේශ ශිෂ්‍යුන් එන්න. ඉතින් මම
පළවෙනි
අතුරු ප්‍රශ්නේ විදියට අහනවා ගරු කථානායකතුමනි, මේ වෙනුවෙන් දැන් බංග්ලාදේශ වගේ ඉන්දියාව වගේ රටවල් මේක ප්‍රචලිත කරලා විදේශ ශිෂ්‍යුන් ගෙන්න ගන්නවා. අපිට බැරිද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හරහා රටට ආදායමකුත් එකතු වෙන, ඒ වගේම අපේ විශ්වවිද්‍යාල තියෙන ප්‍රමිතියත් මීට වැඩි ඉහළට යනවා. මේ වෙනුවෙන් වැඩසටහනක් හදන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ යම් පියවරක් ගන්න පුළුවන්ද කියලා මම මේක ගායනා උත්තරයක් දෙන්න බැරි.
ගරු එමෙතුමා,
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානයට යොමු කළා එතුමාට පිළිතුරක් දෙනවා.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවද ගරු මන්ත්‍රීතුමා?
දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මම ඔබතුමාගෙන් මේ යොමු කරනවා. මම හිතන්නේ අපේ මම මීට පෙරච්චුව ගයන්ත කරුණාතිර අමාත්‍යතුමා උත්තරයක් දුන්නට මේකට උත්තරයක් ගන්න බෑනේ ගරු කථානායකතුමනි. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්න වලදී. අර අපි දැක්ක ඊයනම් හරි සාධාරණ, ගිය සතියේ සාධාරණයක් කළා තිබ්බා. මේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න දවසේම උත්තර දීලා ගියා. එක අමාත්‍යවරයෙකුට එක දවසක් ඇවිල්ලා මේකට උත්තර දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හැදුවොත් හොඳයි අමාත්‍යතුමනි. අපි මේ අහන ප්‍රශ්නෙට කවදාවත් උත්තරයක් එන්නේ නැහැ. ගයන්ත අමාත්‍යතුමාට ලැබෙන උත්තරේ කියන විතරයිනේ.
හොඳයි, අපි ගත්ත අවධානය යොමු කරන ගෞරව සභානායකතුමා.
සසද්‍යාපන ඇමතිවරයා හැටියට කටයුතු කෙරුවා. ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, හැම විශ්වවිද්‍යාලයකටම කියලා තිනවා 100%ක් විදේශ ශිෂ්‍යයන් ගන්න කියලා. සමහර විශ්වවිද්‍යාල ඒක කරනවා, සමහර විශ්වවිද්‍යාල ඒක කරන්නේ නැහැ. ශිෂ්‍යයන්ගේ විරුද්ධතාව නිසා. ඉතින් මේක තමයි තියෙන ප්‍රශ්නේ. 5%.
හොඳයි, ඒ වැදගත් ප්‍රශ්නේ තමයි ඇහුවේ. ඒක තමයි
100%. හොඳයි. ඔව්. නියෝගයක් තියෙනවා 100%ක් ගන්න කියලා.
හොඳයි, හොඳයි.
සමහර විශ්වවිද්‍යාල ගන්නවා, සමහර විශ්වවිද්‍යාල ගන්නේ නැහැ.
හොඳයි.
ඉතින් මේකයි තියෙන ප්‍රශ්නේ.
හොඳයි. ගරු ප්‍රධාන සංවිධායකතුමා, මේක අවධානය යොමු කරලා සූතු පිළිතුරක් ලබා දෙන්න.
හොඳයි.
හොඳයි. ඔබතුමා සාමාන්‍ය කරනවා. බොහොම ස්තුතියි. ගරු දායසිරි ජයසේකර මැතිතුමා. ගරු චමින්ද විජේසිරි මැතිතුමා අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමතිතුමාගේ
කතානායකතුමනි ස්වදේශ කටයුතු ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ඉෂාක් රහමන් මැතිතුමා, ගරු වේලුකුමා මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා,
මාසමී
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ගරු ඇමතිතුමා ඇසීමට.
කතානායකතුමනි අගමැතිතුමා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
හොඳයි. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා, ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු එස් ශ්‍රීධරන් මැතිතුමා, ගරු අරවින්ද කුමා මැතිතුමා, ගරු තුෂාර ඉන්ද්‍රනිල් මැතිතුමා, ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා.
මම ප්‍රශ්නය අසනවා.
මුදා ගරු මුදල් මැතිතුමා
අයන් එක නැත, අයන දෙක පැන නොනගී, අයන තුන පැන නොනගී. ආයන්න 2016 මාර්තු මාසයේ 4 වෙනි දිනේ විශේෂ ආමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2016 අයවැය මගින් යෝජිත ආදායම් බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබීය. 2017 වර්ෂයේදී හඳුන්වා දුන් නව දේශීය ආදායම් පනත 2017 අංක 24 ධන දේශීය ආදායම් පනත මගින් බදු විරාම ඉවත් කර ඇති අතර එය 2018 අප්‍රේල් මාසයේ 1 වෙනි දින සිට ක්‍රියාත්මක වේ.
ගරු ආචාර්යතුමා
මනි එතුමා ඉතා වැදගත් ප්‍රකාශයක් කරේ. මොකද අපේ රටේ සම්ප්‍රදායික තේ රබ පොල් කර්මාන්තයේ සමාගම් අංශයේ මූණපා තියෙන ගැටලුත්, එවගේම ඒවායේ රැකියාව කරන අය මූණපා තිබෙන ගැටලුත් පිළිබඳ ප්‍රතිපත්තිමය වශයෙන් සංවාදයක් ඇති විය යුතු වෙනවා. මත් නිසාද එයත් ඔබතුමා දන්නවා මේ ක්ෂේත්‍රය තුළ කම්කරුවෝ වැඩ කරන අය වතු ක්ෂේත්‍රයේ රුපියල් 1000ක මාසික වැටුපක් ඉල්ලා විශාල උද්ඝෝෂණයක් කරනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා 1000ට වඩා වැඩි වැටුපක් වුණත් ගෙවන්න හැකියාව තියෙනවා කියලා. දැන් එහිදී තියෙන ප්‍රශ්නය මේ තේ හා රබ කර්මාන්තේ නලින් දිසානායක වැබිලි කර්මාන්ත ඇමතිතුමා දන්නවා අද මූණ පාලා තියෙන ගැටලුව. ජාත්‍යන්තර වශයෙන් තරඟ කරන්න බෑ කතානායකතුමනි, අපේ නිෂ්පාදන වියදම කොස්ට්‍රෝ ප්‍රොඩක්ෂන් වැඩි වෙච්චාම වෙන රටවල අපේ වෙළඳ පොළ අහිමි වීම පිළිබඳ තර්ජනයක්
තියෙනවා.
ඒ නිසා මම අහන්නේ ඔබතුමාගෙන් මේ 161 වෙනි යෝජනාව මේ වැබිලි සමාගම් දිරිමත් කිරීම සඳහා දීපු බදු සහන දෙනවා කියලා තමුන්නාසෙන මේ ගරු සභාවට ඇවිල්ලා කියනවා. දැන් අයවැය ලේඛනවල අයවැය යෝජනාවක් ඉදිරිපත් කළාම මේ පාර්ලිමේන්තුව විශ්වාස කරනවා මේ යෝජනාව ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් ඊට පස්සේ පසු විපරම් යටතේ මේ ප්‍රශ්නේ ඇහුවාම කියනවා මේ යෝජනාව අත්හිටෙව්වා
කියලා. දැන් මුදල් ඇමතිතුමා ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්ද?
ඔව්, කියු පරිද්දෙන් ඒ යෝජනාව අත්හිටුවල තියෙනවා. නමුත් ඔබතුමා කියපෝ ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ තේ රබර් පොල් වල විශේෂයෙන්ම වැඩ කරන සේවකයන්ට ලැබෙන ආදායම පිළිබඳව. හැබැයි මේක ආචාර්යතුමනි අලුත් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අවුරුදු 30ක 40ක කාලයක් ගත්තත් සාමාන්‍ය මේවා ප්‍රාථමික නිෂ්පාදන ප්‍රයිමරි කොමඩිටීස් වල තියෙන ගැටලුවක්. ඒ නිසා මේක විසඳන්න පුළුවන් හැමදාම ඒ අයගේ පඩිය ගැන විතරක් කතා කරලා නෙමෙයි, මේවා කාර්යක්ෂම කිරීමෙන් ඵලදායීතාවය වැඩි කිරීමෙන් තමයි විසඳන්න පුළුවන්. ඒකට අපි අයවැය හරහා විශේෂයෙන්ම රබර් කර්මාන්තය ගැන අහපු නිසා අපි ඉදිරිපත් කරලා තිනවා මේ පාරත් අලුත්ින් වගා කිරීම හා නැවත වගා කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම දෙගුණය කරමින් දැනටමත් රුපියල් මිලියන 800ක් ඒකට අපි වෙන් කරලා තිනවා. ඒ වගේම ඒ රබර් කර්මාන්තයට විශේෂයෙන්ම නිෂ්පාදන පරීක්ෂා කිරීම සහ ස්වයං නිෂ්පාදන මූලාකෘති ලෙස ඉදිරිපත් කිරීමට පහසුකම් නැහැ රබර් කර්මාන්තේ. එනිසා එම තත්ත්වය සැලකිල්ලට ගෙන අපනයන සංවර්ධන මට්ටමේ යටතේ පෞද්ගලික අංශයට අවශ්‍ය අංග සම්පූර්ණ පර්යේෂණ පහසුකම් ලබා දීමටද අපි යෝජනා කරලා තිනවා. ඒකටත් රුපියල් මිලියන 500ක් වේදම් කරලා තිනවා. අවසානයේදී මම හිතන්නේ කාර්යක්ෂමතාවයයි ඵලදායිතාවය වැඩි කිරීමෙන් තමයි මේ ගැටලුව විසඳන්න පුළුවන්.
දෙවෙනි ප්‍රශ්නේ මම පිළිගන්නවා ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා මේ ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ග හොඳයි. නමුත් මේ ප්‍රධාන දෙපාර්ශ්වය අතර, ඒ කියන්නේ වතු පාලනය හා වතු අයිතිකරුවන් සහ ඒ වතුවල මේ ප්‍රොඩක්ටිවිටි එක ලබා දීම සඳහා දායක වෙන කම්කරුව අතර තියෙන ද්විඝට්ටනය, ඔවුන් වැඩියෙන් වැටුප් පිල්ලනවා, මොවුන් ඔවුන්ගේ දුෂ්කරතාවය කියනවා, මේ දෙක අතරේ ජනතාව අතර නෙමෙයි අමාත්‍යවරු දෙදෙනා සහ කැබිනට් මණ්ඩලය අතර එකඟතාවයක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් දැන් මේ දුෂ්කරතාවය නිසා වැටුප් වැඩි කරන්න බෑ කියලා, සාමූහික විසුම් වලට එන්න බෑ කියලා කියනකොට වගකිව යුතු නායකයෙක් කියනවා නම් මීටත් වඩා වැඩියෙන් දෙන්න පුළුවන් කියලා. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ තමුන්නාන්සේලා තමයි. ඇයි දෙන්න පුළුවන්කම තියෙද්දි කම්කරුවන්ට
නොදෙන්නේ?
ඒ නිසා මේ වගේ සිල්ලර දේවල් දේශපාලන ජනප්‍රියතාවයේ තකා කටයුතු නොකර ජාතික ආර්ථිකයේ තියෙන ජාතික වැදගත්කමින් යුත් ප්‍රශ්න ජාතික මට්ටමේ නායකයෝ ජාතික විදියට විසඳන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී කරන්න කැමති වෙනවා.
හොඳයි.
වැවිලි කර්මාන්තයේ මූලික ගැටලුව ඇවිල්ලා මේවා රජයේ අයිතිය තියාගෙන මේව කරගෙන යනවද නැත්නම් මේවා පුද්ගලික අංශයට දීලා කරනවද කියලා ඒ තීරණේ අරගෙන තියෙන්නේ අවුරුදු 30කට විතර උඩදී. එතකොට ඒ තීරණේ අරගෙන ඒ වැවිලි කර්මාන්ත එතකොට ඒකේ දායකත්වය දක්වන සේවකයන්ට සලකන්න ඕනේ, අනිවාර්යයෙන්ම සලකන්න ඕනේ. නැත්නම් ප්‍රශ්නයක් පැනේ නැගිනවා මේ මේ ඒ අයට ඒකේ පාලනය දීලා ඒවල අයිතිය දීලා රජෙන් මේවා ගෙවනවද කියලා. එහෙනම් මගේ මතය නම් ඊට වැඩිය හොඳයි රජෙ මේවා අත්පත් කරගන්න එක. ඒ නිසා මං හිතන්නේ පුද්ගලිකාංශ විශේෂයෙන්ම තේ කර්මාන්තයේ 2,40,000ක් විතර හිටියා. අද ඉන්නේ 1,40,000ක් විතර තමයි සේවය කරන්නේ. ඒ ගණන මං හිතන්නේ ස්වභාවයෙන්ම අඩු වෙගෙන යනවා. ඒ අය මීට වැඩිය ඉහළ ආදායම් ලබන රැකියාවල් වලට යනවා. ඒකත් හොඳයි කියලා කියන්න පුළුවන්. නමුත් ඒ කර්මාන්තවල කාර්යක්ෂමතාවය වැඩි කිරීමෙන් පමණයි අපිට පුළුවන් මේකෙන් ගැලවෙන්න.
ගබොම් විස්තු දෙවනි වටේ ගරු ජයසිරි ජයසේකර මැතිතුමා
මහානගර
කතානෝද
මහානගර
ප්‍රජා සමුජයතුමා
සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
හතර ගරු වෛද්‍ය නරින්ද ජයසේ මැතිතුමා අහනවද?
මම අහනවා ගරු කතානායකතුමනි.
ඒකට විදේශ මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
පහ ගරු උදේශාන්ත ගුණසේකර මැතිතුමා
සභාගත කරනවා.
හය ගෞරව ඉෂාක් රොහමන් මැතිතුමා
වයි
අනෝ ගෞරව රාජා මැතිතුමා සභාගත කරනවද? හරි හොඳයි. ගෞරව වේලුකුමා මැතිතුමා සභාගත කරනවද?
සභාගත
කරනවා. නමේ ගෞරව අශෝක ප්‍රියන්ත මැතිතුමා ප්‍රශ්නේ අහනවද?
ගරු කතානායක ප්‍රශ්නේ උත්තරේ පිළිතුරු දෙනවා සභාගත
කරනවා. ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා අහනවද?
ගරු කතානායකතුමනි ඒකටත් පිළිතුරු තියෙනවා.
හොඳයි
සභාගත කරනවා.
හොඳයි මම තුති ගරු විමල් රත්නායක මැතිතුමා 11
අහනවා ගරු කතානායකතුමා.
එකක් කල් ඉල්ලලා තිබෙනවා.
12 ගරු ශ්‍රීධර මැතිතුමා ප්‍රශ්න අහනවද?
අහනවා. අධ්‍යාපන මැතිතුමා සභාගත කරනවා.
සභාගත බොහොම තුති. 13 ගරු අරවින්ද කුමා මැතිතුමා
සභාගත කරනවා.
ගරු සුෂාර ඉන්දිනුල් අමරසේන මැතිතුමා
අහනවා ගරු කතා
සභාගත කරනවා.
ගරු බොහොම තුති. ඊළඟට 24 යටතේ ප්‍රශ්න ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
நன்றி ගෞරව සවානායර අවர்களே. போக்குவரத்து மற்றும் சிவில் விமான போக்குவரத்து சேவைகள் ගෞරව அமைச்சர் அர்ஜுன ரணதுங்க அவர்களிடம் கேட்பதற்கு வடக்கு மாகாணத்தில் உள்ள வடபிராந்திய இலங்கை போக்குவரத்து சபை கூறிய 7 சபைகளில் 5 சாலைகளின் பணியாளர்களுக்கு அண்மையில் பதவி உயர்வுகள் வழங்கப்பட்டுள்ள நிலையில் இந்த பதவி உயர்வுகளில் சில நியாயமற்ற வகையிலும் முறைகேடாகவும் வழங்கப்பட்டுள்ளதாக மேற்படி சாலைகளின் பணியாளர்கள் பலரும் தெரிவிக்கின்றனர். இதற்கு எதிர்ப்பினை தெரிவிக்கின்ற வகையில் கடந்த மாதம் 20ஆம் தேதி வவுனியா சாலை முன்பாக மேற்படி பணியாளர்கள் ஒரு நாள் அடையாள உண்ணாவிரத போராட்டம் ஒன்றை மேற்கொண்டிருந்தனர். நீண்டகால சேவையாற்றி வருகின்ற சாரதிகள், காப்பாளர்கள், பொறிவலர்கள், தழுவல் அடிப்படையில் சாலை பரிசோதகர்களாக கடமையாற்றி வருபவர்கள், காப்பாளர்களாக பணியாற்றி வருகின்ற பட்டதாரிகள் போன்றோர் பதவி உயர்வுகள் வழங்காமல் இருந்து புறக்கணிக்கப்பட்டுள்ளனர் என்றும், பல்வேறு முறைகேடுகள் காரணமாக பணி இடைநிறுத்தப்பட்ட தண்டனைக்குரியவர்களுக்கும் பதவி உயர்வுகள் வழங்கப்பட்டுள்ளன என்றும் அவர்கள் தெரிவிக்கின்றனர். மேலும் நாடளாவிய ரீதியில் கணிசமானோர் சுய விருப்பின் பேரில் பணி ஓய்வு பெற செய்யப்பட்ட நிலையில் ஏற்கனவே சாரதிகள் மற்றும் காப்பாளர்களுக்கான வெற்றிடங்களும் காணப்பட்ட நிலையில் தற்போது சாரதி காப்பாளர்களுக்கு பதவி உயர்வுகள் வழங்கப்பட்டுள்ளதால் அலுவலக பணியாளர்களில் மேலதிக பணியாளர்கள் காணப்படுகின்றனர் என்றும், சாரதி மற்றும் காப்பாளர்களுக்கான வெற்றிடங்கள் அதிகரித்து பேருந்துகளை சேவைகளில் ஈடுபடுத்த இயலாத நிலையும் தோன்றியுள்ளதாகவும் கூறப்படுகின்றது. இவ்விடயம் தொடர்பில் பின்வரும் கேள்விகளை கேட்க விரும்புகின்றேன். 1, தற்போது வழங்கப்பட்டுள்ள பதவி உயர்வுகள் தொடர்பில் ஒரு குழு அமைத்து மீள் பரிசீலனை செய்து நேர்முக பரீட்சையின் பிரகாரமும் தகுதிக்கான அடிப்படையில் மேற்படி பதவி உயர்வுகளை வழங்குவதற்கு நடவடிக்கை எடுக்க முடியாதா? 2, மேற்படி சாலைகளில் நீண்ட காலமாக நிரந்தரமற்ற நிலையில் பணியாற்றி வருகின்ற சாரதிகள், காப்பாளர்கள், பொறியியலாளர்களுக்கு இதுவரையில் நிரந்தர நியமனங்கள் வழங்க நடவடிக்கை எடுக்காதது ஏன்? 3, வடக்கு பிராந்திய போக்குவரத்து சாலைகளில் அதிக வருமானம் இலங்கை போக்குவரத்து சபைக்கு கிடைக்கின்ற நிலையில் புதிய பேருந்துகளை வட பிராந்திய சாலைக்கென வழங்குவதற்கு நடவடிக்கை எடுக்க முடியுமா என்ற எனது கேள்விகளை சம்பந்தப்பட்ட அமைச்சர் தருவேன் எதிர்பார்க்கின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே,
கதாநாயகத்துமணி, ප්‍රශ්නයට මම උත්තර දෙනවා. ඔබතුමාගේ දීර්ඝ ප්‍රශ්නය ප්‍රශ්න තුනක් විදිහට අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නයට උත්තරය, මේ වන විට උසස් වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් ඇත්තේ නම් ඒ පිළිබඳව නැවත සොයා බලා නිවැරදි කිරීමට කමිටුවක් පත් කළ හැකි බව දන්වමි. 2, ප්‍රශ්නයට උත්තරය, උතුරු ප්‍රාදේශීය දිපවල දීර්ඝ කාලයක් සේවය කළ රියදුරන් කොන්දොස්තර හා කාර්මික මහතුන්ගේ සේවා සත්වයේ සැලකිල්ලටගෙන පත්‍ය විස්තර කිරීමට කටයුතු කර ඇත. ඒත් කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගමනාගමන ප්‍රතිව්‍යුහගත සැලැස්ම අනුව මේ දිනවල කටයුතු සිදු කරන යන බැවින් ඉදිරි දිනයන්දී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හා කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව ඉස්තරපත් වීම ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත. අරු කතානායකතුමනි, ඒ ගැන මම කියන්න ඕනේ, මොකද ලංකා ගමනාගමන මණ්ඩලයේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයක් නැහැ. ඒක නිසා දැන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා ගමනාගමන මණ්ඩලයේ අනුමත කාර්ය මණ්ඩලයක් අපිට ලබා දෙන්න කියලා. ගමනාගමන මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත සැලැස්ම යටතේ මම හිතන්නේ දැනට සේවකයන් 36,700ක් හිටියා මුලින්. අපි විශ්‍රාම ස්වේච්ඡාන් විශ්‍රාම යන ගැනීමක් යටතේ අපි අඩු කිරීම තුල 32,500ක් දක්වා දැන් අඩු වෙලා තියෙනවා. අපිට කර්මනාකාර සේවක දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා අපිට මේ 27,500 දක්වා තම සමස්ත කාර්ය මණ්ඩලයේ තිබිය යුත්තේ කියලා. ඒ නිසා ඒ පිළිබඳව සාකච්ඡා කරමින් යනවා. මම හිතන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුව අනුව මේ ප්‍රශ්නයට මම උත්තරේ දීලා තියෙනවා. ඉස්සිතපත් වෙන ලබා දීමට ඉදිරියේ කටයුතු කරනවා කියලා. 3, ප්‍රශ්නය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පසුගිය වසර කීපය තුළ ලබා දෙන ලද නව බස් රථ උතුරු ප්‍රාදේශිකයට අයත් ප්‍රාදේශිකයට සමගාමීව මෙම ප්‍රාදේශිකයට සමානුත්ව ලබා දී ඇත. තවද ඉදිරියේදී ඩිපෝ සතු මුදල් වලින් නව බස් රථ මුදල් ගෙවා ලබා ගැනීම ක්‍රමවේදයක් හා ණය පහසුකම් යටතේ ලබා දෙන බස් රථද මෙම ප්‍රාදේශීය සඳහා ලබා දීමට කටයුතු කර ඇත. විශේෂයෙන්ම උතුරු ප්‍රාදේශීය මන්ත්‍රීතුමා ඒ සාමාන්‍ය ලංකාවේ තියෙන සියලුම ප්‍රාදේශීය ලාභ ලබන තත්ත්වයක් තියෙනවා. උතුරු ප්‍රාදේශීය විශාල මුදලක් ස්ථිර තැන්පතු ලෙසත් තියෙනවා. අපි ඔවුන්ට කියලා තියෙනවා බස් රථ අවශ්‍ය නම් ඒ සල්ලි වලින් බස් රථ ලබා ගැනීම අපි අනුමත කරනවා. ඒ වගේම කල්බදු ක්‍රමයටත් බස් රථ ලබා ගැනීම අපි අනුමත කරලා තියෙනවා. ඒ නිසා බස් රථ ගන්න පුළුවන්. මේවර අයවැයනොත් බිලියන 1.5ක් වෙන් කරලා තියෙනවා බස් රථ 250ක් ලබා ගැනීම සඳහා. ඉන්දියන් ආයෝජන ක්‍රම යටතේ බස් රථ 500ක් ගෙන්වීම සඳහා අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. දොර දෙකේ විශාල බස් 50 ආසන 54 බස් රථ 400කුත් ආසන 35 බස් රථ 100කුත් බැගින්. ඒ නිසා මේ වසර තුලේ බස් රථ ලැබෙනවා. ඒක ලැබුණාම ඒ අඩුපාඩු වලට අවශ්‍ය ඩිපෝ වලට අවශ්‍ය බස් රථ අපි ලබා දෙනවා.
ගෞරව සභානායකවරුනි, என்னுடைய முதலாவது கேள்வி முதலில் ගෞරව அமைச்சர்களுக்கு என்னுடைய நன்றிகளையும் தெரிவித்துக் கொண்டு அங்கு நிரம்ப இந்த பதவி உயர்வுகளில் நிரம்ப குறைபாடுகளும் முறைகேடுகளும் நடந்ததாக நிரூபிக்கப்படக்கூடிய வகையில் அந்த தகவல்கள் இருக்கின்றன. அப்படியே நீங்கள் அதில் தயவு செய்து கவனம் எடுத்து பாதிக்கப்பட்ட ஆட்களுக்கு நிவாரணம் வழங்க வேண்டும், அவர்களுக்கு அந்த பதவி உயர்வுகள் வழங்கப்பட வேண்டும் என்பதையும் கேட்டுக்கொண்டு, அதே நேரத்தில் இப்போ அந்த காப்பாளர்கள் சாரதிகளுக்கு பதவி உயர்வு வழங்கியபடியினால் ஏற்கனவே அங்கு காப்பாளர்களுக்கும் சாரதிகளுக்கும் வெற்றிடங்கள் இருக்கின்றபடியினால் இதோடு சேர்த்து நம் வெற்றிடங்கள் அதிகமாக இருப்பதாக சொல்லப்படுகின்றது. அதையும் தயவு செய்து கவனத்தில் எடுக்குமாறு கௌரவ அமைச்சரிடம் கேட்டுக்கொள்கின்றேன்.
මන්ත්‍රීතුමා, විශේෂයෙන්ම ඒ පිළිබඳ අපි අවධානය යොමු කරලා තියෙනවා. තියෙන තත්ත්වයේ තියෙන්නේ දැන් සේවකයන්ගේ අපි කාර්ය මණ්ඩලය සකස් කරුවාට පසුව අපිට කොන්ත්‍රාත් පදනම් මත තමයි සේවකයෝ ගන්න වෙන්නේ. ඒ නිසා කොන්ත්‍රාත් පදනම් මත අපි සේවකයෝ ලබා ගන්නවා. ඒ වගේම උසස් වීම අවුරුදු 20කින් විතර උසස් වීම ලැබුණ නැති අයට අපි උසස් වීම ලබා දීලා තියෙනවා. ඔබතුමාට එහෙම ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න. ඒ පිළිබඳ අපි දැන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව පත් කරලා ඒකෙන් උසස් වීම ලබා දෙන්න පක්ෂභේදයෙන් තොරව කිසිම පක්ෂභේදයක් නැතුව පක්ෂභේදයෙන් තොරව අවුරුදු 10ට එහා උසස් වීම නොලබපු සියලු දෙනාටම උසස් වීම ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් ඔය මඳවා ගැනීම අපි කරන්නේ කොන්ත්‍රාත් පදනම් මත. මොකද ඒ අපේ ඒ කාර්ය මණ්ඩලයේ අනුමත වෙලා නැති නිසා ඒක කරන්න ඔබතුමා මේ ඒ තියෙන අසාධාරණ පත්වෙච්චාගේ තියෙන ප්‍රශ්න මට ඉදිරිපත් කරන්න මම කරන්න.
ජය භූමි ස්තුතියි. අපි මෙතන අද අපි ඊයේ තීරණයක් ගත්තා. අපි ඊයේ තීරණයක් ගත්තා ගරු මන්ත්‍රීතුමා. මේ වෙලාව තියෙන හින්දා ඊයේ පක්ෂණයගේ රැස්වීමක් ගත්තා. පිටින් අද නොදෙන්න එතුමාට අහන්න පුළුවන් එච්චරයි. කරුණාකරලා මට පක්ෂණයගේ මට අමාරු ඒක කරන්න තීරණයක් මට වෙනස් කරන්න බලයක් නැහැ. ගරු ජයසේකර මහත්මයා අපිට සහාය දෙන්න වෙලාව තියෙන හින්දා නෑ. අදින න්‍යායපති විශාංක 1 විසර්ජන 50 කෙටුම්පත් යාඥානමේ දෙවැනි වර කියවීම නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී හිඳමයි මහජන පක්ෂ නායකයෝ ඔක්කොම එකග වෙලා තීරණයක් කළා. පැය භාගයක් පරක් වෙනවා. ඔක්කොම විපක්ෂේ වෙලා මදි හිඳ තමයි ඊයේ තීරණයක් ගත්තේ. පෙරේ දැයකට සහයෝ දෙන්නේ. ඉතින් පස්සේ කතා කරලා මේව ගන්න නැහැ. ඔබට වෙලාව ගන්න බෑ. දැන් එතුමා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ තීරණ මට තීරණ වෙනස් කරන්න බෑ. දැයිසේකර මහත්මයා, ඔබ තම උගත් බුද්ධිමත් පුද්ගලයෙක්. ඒක නිසා මේ ස්ථාවර නියෝග කරන කටයුතු කරන්න අවස්ථාව දෙන්න. ඉතින් මට ඉතින් තීරණ වෙනස් කරන්න බෑ. මේ ඔක්කොම ඉන්නවා මෙතන. මම ඊළඟ එක මට රට වැදගත් පන්ති හදිසියේ මේක ඒක අහන්න හිතාන්න. හොඳයි. විසර්ජන අද දින න්‍යායපත්‍ය විෂයාංක 1 විසර්ජන 50 කෙටුම්පත් යාඥානමේ දිනවර කිවීම පස්වෙනි වින්කල දිනය ගරු එරාන් වික්‍රමරත්න මහත්මයා. යා
තුතේ කතානායක තුමෙනි
පොඩයින් පොඩයින් මේ අපේ මගිත ඔබතුමා ඉවරයි කියලා.
நாளைக்கே நான் உங்களுக்கு என்னுடைய பட்டியலை சமர்ப்பிக்கிறேன் நாடாளுமன்றத்தில் பாதிக்கப்பட்ட
වෙන එකක්. මේ එතුමා කතා කරන වෙන එකක් ගැන බොමිතුජ හෙට වෙන එකක් හරි මුදල් නැමෙතුමා කියන්නේ.
කතානායක තුමෙනි, අපි මේ අය වැය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණේ නොවැම්බර් මාසේ 5 වෙනිදා. ඉතින් නමුත් අවාසනාවකට ඒ අයවැය අපිට නොවැම්බර් මාසේ 5 වෙනිදා ඉදිරිපත් කරන්න බැරි වුණා මේ රටේ ඇති වුණ දේශපාලන කුමන්ත්‍රණය නිසා. ඒ නිසා මේක මේ අයවැය අපිට වෝටන් account එකක් සම්මත කරගෙන ඊට පස්සෙ මාර්තු මාසේ 5 වෙනිදා තමයි ඉදිරිපත් කරන්න වුණේ. ඒතකොට අපිට අලුතෙන් සලකන්න තිබුණ ප්‍රධාන කරුණු ඇවිල්ලා අපේ රටේ මැක්‍රෝ ආර්ථිකයට වුණ හානිය තමයි අපිට බලන්න සිදුවන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මෙවැනි අවස්ථාවකදී දේශපාලන අස්ථාවරභාවය නිසා ව්‍යාපාර ශ්‍රේණිගත කරනවා වගේම රටවල් ශ්‍රේණිගත කරනවා ජාත්‍යන්තරයෙන්. එතකොට මේ මූඩිස් ආයතනයෙන් අපේ ශ්‍රේණිගත කිරීම පහළට දැම්මා. B1 ඉඳලා B2ට පහළ දැම්මා. ඒ වගේම S&P ආයතනයෙන්නුත් ඒක B+ වල ඉඳලා B වලට පහළ දැම්මා. ෆිච් ආයතනයෙන්ුත් B+ ඉඳලා B වලට පහළ දැම්මා. එහෙම රටක් ශ්‍රේණිගත කිරීම පහළට දැම්මහම කතානායකතුමනි ඉබේටම සිදුවෙන දේ ඇවිල්ලා ඒ රටෙන් ණය ගන්නකොට දේශීය හෝ විදේශීයව ඒකේ පොලි ප්‍රතිශතය ඉහළ යනවා. මේ කුමන්ත්‍රණය වුණ වෙලාවේදීම ISB ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් වල ඒ මිල පොලි ගණන බේසිස් පොයින්ට්ස් 173කින් ඉහළ ගියා. තවත් කිව්වොත් 1.73කින් ප්‍රතිශතයක් හැටියට ඉහළ ගියා. ඒ වගේම රටෙන් ආපු ඒ ආයෝජනය ඒ එළියට ගලාගෙනත් ගියා. රුපියල අඩුවෙමින් තිබුණා. ලෝකයේ වෙලාවේදී ඩොලර් එක ශක්ති වෙමින් තිබුණා. හැම රටකම වගේ ඒ අයගේ ඒ මුදල අඩුවෙමින් තිබුණා. මේ අවුරුද්දට රුපියලේ අවප්‍රමාණය 16.36යි. නමුත් මේ කාලය තුලදී වුණ අස්ථාවරභාවය නිසා පමණක් 7.58කින් රුපියල අවප්‍රමාණය වුණා. අපි ආසියාවේ සසඳල බැලුවොත් අනිත් රටවල් එක්ක අපේ ඒ රුපියල ශක්තිමත් තැනක තිබුණේ සසඳල බලනකොට. නමුත් ඒකට වැඩිය පහළට වැටුණා. ඒ වගේම මේ කුමන්ත්‍රණයේ කාලයේදී අපේ රටේ තිබුණ විශේෂ ශේෂය ඩොලර් බිලියනකින් නැත්නම් ඩොලර් කෝටි 100කින් එක පාරින්ම අඩු වුණා මේ අස්ථාවරභාවය නිසා. හුඟක් අය අහනවා මේකේ අපි ගණනය කරලා තියෙනවද කියලා රටට වුණ හානිය මේ සිදු වුණ දෙයින්. ඇත්තටම මේක ගණනය කරන්න අමාරුයි. මොකද මූල්‍යමය හානියක් ගණනය කරන්න පුළුවන්. මොකද පොලි අනුපාතයක් ඉහළට ගියොත් දළ වශයෙන් කියන්න පුළුවන් පොලි වලට වැඩියෙන් කීයක් ගෙවන්න වෙනවද කියලා. ඒක ගණනය කළපුවම රුපියල් බිලියන 21ක් විතර ගෙවන්න වෙනවා. නමුත් ආර්ථික හානියක් ගණනය කරන්නට බෑ. සංචාරකයෝ මේ රටට එනවනම් මේවගේ අස්ථාවරභාවයක් තියෙනවනම් ඒක ගණනය කරන්නට බෑ. ඒ අයට ලබන අවුරුද්දට ගන්න තීරණය අරගෙන ඉවරයි. එන්න තිබුණ තීරණ එන්නේ නැති වෙන්න. මේක ඇවිල්ලා අර මේ සභාවේ කිව්වා වගේ ලෝන්ලි පැනට් සගරාවෙහෙම සඳහන් කළා ලංකාව තමයි ලෝකයේ පළවෙනි තැන ගන්නේ සංචාරකයන්ට පැමිණෙන්න. ඒක කියලා දවසක්වත් ගියේ නැහැ දේශපාලන කුමන්ත්‍රණයක් ඇති වුණා. ඒ වගේම ආයෝජනය කරන්නට යන අය රටේ ආයෝජනය කරන්න යන විදේශ ආයෝජනය කරන අය මේ වගේ අස්ථාවරභාවයන් තියෙනකොට මේ රට අතහැරලා වෙන රටවලට යන එක ඉබේටම සිදු වෙන දෙයක්. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ව්‍යාපාරිකයන් ආයෝජනය කරන්න යනවා නම් ඒවත් අඩුම වශයෙන් తాවකාලිකව හෝ අත්හිටවනවා. ඒ නිසා තමයි මම කිව්වේ ආර්ථික අලාභය ගණනය කරන්නට බෑ මේ වෙච්ච දේශපාලන කුමන්ත්‍රණයෙන්. මේකට වග කියන්නට ඕනේ. මේකට වග කියන්න ඕනේ විශේෂයෙන්ම අද විපක්ෂයේ වාඩි වෙලා ඉන්න අය මේකට වග කියන්න ඕනේ මේ වෙච්ච ගැටලුව ප්‍රශ්නය නිසා. ඉතින් අපි එමුනාට මංගල සමරවීර ඇමතිතුමා ඔහු අයවැයක් ඉදිරිපත් කළා. මේ අයවැය ඉදිරිපත් කරාම ඔක්කොමලා පුදුම වුණා. මෙච්චර ප්‍රශ්න ගැටලු තියෙද්දි ඔහු හැම ක්ෂේත්‍රයක් ගැනම කල්පනා කරලා කොහොමද මේ අයවැයක් ඉදිරිපත් කළේ කියලා. එතකොට මේ අයවැයේ මූලික පදනමක් ඇවිල්ලා මූල්‍ය විනය තබාගෙන යෑම. මේ මූල්‍ය විනය තබාගෙන යන්නට කරුණු දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අයවැය පරතරය. මේක 7.7 තිබිලා ක්‍රමක්‍රමයෙන් අපි 5.3 2018 අවසානයේදී ගෙනවිත් තිබෙනවා. ඇත්තට 5ට වැඩි අඩුවෙන් තියෙන්න තිබුණේ. නමුත් නියඟය තිබුණ නිසා 2017 දී අපිට ඒ ඉලක්කයට මේ යන්න බැරි වුණා. නමුත් අඩු වෙලා 5.3 ඇවිල්ලා තියෙනවා. අපි 2019 මේ අයවැය ඉදිරිපත් කරනකොට සඳහන් කරනවා ඒ මූල්‍ය විනය තබාගෙන මේ අයවැය පරතරය කතානායකතුමනි 4.5 ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක ඇවිල්ලා මේ මූල්‍ය විනය අපි ප්‍රාථමික ඉතිරිය ධන ප්‍රාථමික ඉතිරියකට 1954න් පසු පළවෙනි වතාවට මේ රටේ ධන ප්‍රාථමික ඉතිරියක් ඇති වුණේ 2017. ඒ කියන්නේ ආදායම වැඩි වියදමට වැඩිය ණය ගෙවීම ගණන් ගන්නේ නැහැ. එතකොට ප්‍රාථමික ඉතිරිය බලනකොට නමුත් ආදායම වැඩි. දිශාන්තය හරි 2018 දී ඒ ප්‍රාථමික ඉතිරිය 0.6කට ඉහළ ගියා. 2019 දී මේක මැතිවරණ අවුරුද්දක් කතානායක තුමනි අපිට ලොකු පීඩනයක් තියෙනවා. මැතිවරණ අවුරුද්දකදී මේ මූල්‍ය විනය නොසලකා හැර අනික් මැතිවරණයට සුසු දේවල් කරලා මැතිවරණයක් දිනන්න. නමුත් මේ කවුරුද 70කටම වෙලා තියෙන ඕකම තමයි. 70කටම වෙලාව තියෙන්නේ කෙටි කාලීනව දේශපාලන අරමුණු දිහා බලලා මේ අයවැය හදපු නිසා රජයන් ක්‍රියා කරපු නිසා තමයි මේ ගැටලුව ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. අපිට ආත්ම විශ්වාසයක් තියෙනවා. මේ අවුරුද්ද ජනාධිපති වර්ණය තිබ්බහම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ඒ ඒ අපේක්ෂකයා දිනණයක අනිවාර්යයි කියන විශ්වාසය තියෙන නිසා තමයි මූල්‍ය විනය ආරක්ෂා කරලා අපි බලාපොරොත්තු වෙන්නේ. මූල්‍ය විනය ආරක්ෂා කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන එකයි. ඒ නිසා ප්‍රාථමික ඉතිරය තලදේශීය නිෂ්පාදනයේ 0.6 ඉඳලා අපි විශ්වාස කරනවා 1.45කට ඉහළ ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මේ මූල්‍ය විනය ආරක්ෂා කරලා තමයි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට අපි විවසායට මුල් තැන දීලා තියෙනවා. විවසායට මුල් තැන දීලා කරන මේ අයවැයේ කතානායකතුමනි මේක සමාජ සවිබල ගැන්වීම හා නැතිබර අයව ආරක්ෂණය කරන අයවැයක් මේක. එතකොට මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන සංකල්පය ඇවිල්ලා විවසායකයන් දිරිමත් කිරීමට. ලංකාවේ විවසායකත්වය හුඟක් අඩුයි.
ගරු අපැතුමා වෙලාව අවධානය කෙටියෙන් අහන්න ගරු මහත්මයා.
දැන් එවැනි යුවතිපතින් ණය ගන්න ගියාම ඒකට තියෙන සුරැකීම මොකද්ද?
වාරිකේ
කීයද?
හොඳයි.
කරුණාකරලා ඒකත් කියන්න මේක යථාර්ථයක් වෙන්න එපා.
හොඳයි ගරු.
මම ඒ ණය ප්‍රශ්නයට පස්සේ එන්නම් කතානායකතුමනි. මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව වැඩි කරන්න. ව්‍යවසායකත්වය මේ රටේ වැඩ කරන ජනතාවගෙන් 1/3ට වැඩි අඩුයි. 230,000ක් පමණ සිටින්නේ. දැන් මේක සාපේක්ෂව බැලුවොත් කතානායකතුමනි වියට්නාමයේ වගේ රටක 19.7% විතර ඉන්නවා. ලෝකේ විශාල රටවල් බංගලාදේශයේ වගේ බැලුවොත් 111%ක් විතර ඉන්නවා. චීනයේ වගේ රටවල් බැලුවොත් 107%ක් ඉන්නවා. ලංකාවේ ව්‍යවසායකයන් ඉන්නේ 3% කතානායකතුමනි. ඉතින් අපි මේක වෙනස් කරන්නට ඕනේ. දීර්ඝ කාලයකට ලොකු ව්‍යාපාර ගැන විශාල ව්‍යාපාර ගැන තමයි යොමුව තිබිලා තියෙන්නේ. කවුරු හරි කතා කළ දේව ගැන තමයි කතා කරලා තියෙන්නේ වැඩියෙන්ම. නමුත් අපි පොඩි ව්‍යාපාර වලට තැන දෙන්නට ඕනේ. කුඩා ව්‍යාපාර තමයි මේ ආර්ථිකයේ කොඳුරා රැටිය කියලා අපි සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ. සමහර ඇවිල්ලා මේකේ අඩුපාඩු කියනවා. මේක පටන් ගත්තේ සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ 26 දේශපාලන කුමන්ත්‍රණයක්. රජයා ඊට පස්සේ පත් වුණේ දෙසැම්බර් මාසේ. ඉතින් තම මාස දෙකයි ගිහිල්ලා තියෙන්නේ. මාස 6ක්වත් සම්පූර්ණ වෙලා නැහැ. මේක දීර්ඝ කාලීන වැඩපිළිවෙළක්. මේකේ අඩුපාඩු තියෙනවා. ඒක මම පිළිගන්නවා. නමුත් මේක දීර්ඝ කාලීන වැඩපිළිවෙළක්. දැනට ණය 34,476ක් දීලා තිනවා. ණය 34,476ක් කෝටි 6,536ක් කෝටි 6,536ක් දැනටම කතානායකතුමනි අපි දීලා තිනවා.
ජයසිර මහත්තයා පැතුමත් ඉල්ලනවා. ඔබතුමා කැමති නම් ගරු ජයසිර මහත්තයා
දැන් ඔබතුමා මේ දිගින් දිගටම ඔබතුමාලගේ චෝදනාවක් තිනා මේ කුමන්ත්‍රණකාරී විදියට මේ ආණ්ඩුව පෙරළුවා.
ඒක පස්සේ කතා කරමු. ඒක කුමන්ත්‍රණේ ඔබතුමා කොටසක්ද කියන එක මම දන්නේ නැහැ. ඔබතුමාත් කොටසක් වෙන්න පුළුවන්. එතකොට කතානායකතුමනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇරෙන්න අපි ගම්පෙරළිය කියලා වැඩපිළිවෙලකුත් ඉදිරිපත් කළා. මේ ගම්පෙරළිය වැඩපිළිවෙලේ කරන්නේ අපේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම කතානායකතුමනි. ඉතින් මේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න අපි ගම්වල වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරනවා. මාර්ග අංශයේ ග්‍රාමීය මාර්ග නාගරික මාර්ග අපි හදනවා අලුතෙන්. කුඩා පරිමාණයේ පාලම් ඉදි කරනවා. පාසල්වල සනීප ආරක්ෂ පහසුකම් නවීකරණය කරනවා. නව ඉදි කිරීම කරගෙන යනවා. ක්‍රීඩාවලට ක්‍රීඩා පිටි අදාළ පහසුකම් අපි දියුණු කරනවා. ඒ වගේම නාගරික අංශයේ කාණු පද්ධති හදනවා. වගාවන් සදා කුඩා පරිමාණයේ ජල යෝජනා ක්‍රම කරනවා. කුඩා පරිමාණයේ පානීය ජල යෝජනා ක්‍රම අපි කරනවා. සතිපොල හදනවා. ගමේ තියෙන සතිපොල නගරේ තියෙන සතිපොලත් හදනවා. ළමා උද්‍යාන හදනවා. විදුලි බලය නොමැති සෑම නිවසකටම මේ රට අපි විදුලි බලය ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට අපි මුදල් වෙන් කරලා තියෙනවා. ග්‍රාමීය හා නාගරික නිවාස සංවර්ධනයට අපි තාවකාලික වහලවල් ස්ථිර වහලවල් නැති තැන්වල හැම නිවසකම වහලක් ලබා දෙනවා. මේ වගේ විශාල වැඩපිළිවෙලක් කතානායකතුමනි අපි කරගෙන යනවා ගම් පෙරළිය හරහා කරගෙන යනවා. එස කතානායකතුමනි අපිට වැඩපිළිවෙලක් තියෙනවා. සමහර අය කිව්ව මං අහගෙන හිටිය මේ කතා කරගෙන යනකොට කියනවා අයියෝ මෙහෙම කතා කළාට මේක කරගන්න බැරි වෙයි. මේක සිහිනයක් කියලා කියාගෙන ගියා. කතානායකතුමනි 2018 අයවැය ඉදිරිපත් කළා අපි. ඒක ඉදිරිපත් කරපුවාම කතානායකතුමනි අපිට යෝජනාවල් වලින් අපිට 67 යෝජනාවල් වල 67ක්ම අපි දැනටමත් සම්පූර්ණ කරලා තියෙනවා. 156ක් සම්පූර්ණ වෙමින් තියෙනවා. ඒ වගේම අපි නොකරපු යෝජනාවල් තියෙන්නේ 20යි 2018 අයවැය. ප්‍රතිශතයක් හැටියට කිව්වොත් 128ක් සම්පූර්ණ කරලා තියෙනවා. 64ක් සම්පූර්ණ වෙමින් තියෙනවා. කතානායකතුමනි යෝජනාවල් ඉදිරිපත් කරපුවාම මේ අයවැයේ මේ අවුරුද්දේකේ වුණත් එදා ඒ අවුරුද්දේම ඉවර වෙන්නේ නැහැ. ඒ අවුරුද්දේ පටන් ගන්න හොඟ කියා යෝජනාවල්. මේක ගත්තොත් සෞඛ්‍ය ගත්තොත් රෝහලක් ගැන ගත්තොත් අධ්‍යාපනය ගැන ගත්තොත් අවුරුදු 13ක අධ්‍යාපනය ගත්තත් ඒ වගේම කතානායකතුමනි විශාල ජල වාරි මාර්ග ක්‍රමයක් ගත්තොත් මේවා අවුරුදු 3 4 5 යන ඒවා. ඒවා වලින් 64ක් සම්පූර්ණ වෙමින් පවතිනවා. එතකොට කතානායකතුමනි 8.2යි අපිට ගිය අවුරුද්දේ අයවැයෙන් කරන්න බැරි වෙලා තියෙනවා. එනිසා අපි ඒක ඉදිරියට ගෙනියනවා. මේ අයවැයෙත් මේ තියෙන යෝජනාවල් අපි ප්‍රායෝගිකව බැලුවා. මේවා අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. මේක සම්පූර්ණ කරන්න ඒකකයක් මංගල සමරවීර මුදල් නැමිතිතුමා ඒකකයක්වත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ක්‍රියාකාරීත්වය ගැන ඔයල බලලා තීරණ ගන්න ඒකකයක්වත් කරලා තියෙනවා. එනිසා කතානායකතුමනි මේ අවුරුද්දේ අයවැයේදී සමාජ සවිබල ගැන්වීම හා නැති බරය රැකවරණය. අපි සමාජ සවිබල ගැන්වීම ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ කෘෂිකර්මය ගැන කතා කරන්න ඕනේ. අපේ රටේ වැඩ කරන ජනතාවගෙන් 127ක් විතර ඉන්නේ කෘෂිකර්මයේ. නමුත් දළදේශීය නිෂ්පාදනයකට 9%යි. නමුත් ඒක වැදගත්. ආහාර ආරක්ෂාවට පමණක් නොවේ වැඩියෙන් ජනතාවක් එතන ඉන්න නිසා. එනිසා පොහොර සහනාධාරය ගැන නම් මේකේ කතා කරලා තියෙනවා. හැම රජෙම කතා කරලා තියෙනවා. නමුත් ඒකට යහ ගිහිල්ලා වයඹ මහ ඇල මිනිපේ ඒ වගේම උතුරු මැද පළාතේ ඒ ජල මාර්ග ක්‍රම මොරගහ කන්දේ ඉඳලා ඒ වලට වතුර ගෙන යන්න අපි මුදල් මේ අවුරුද්දේත් වෙන් කරලා තියෙනවා. මේක කරලා තියෙන්නේ යල හා මහ කන්න දෙකම නොකඩවා වගා කරගෙන යන්න ඒ ප්‍රදේශවල ජීවත් වෙන අයට අවස්ථාව ලබා දෙන්නට තමයි මේකට මුදල් වෙන් කළේ. ඒතර මේකට ඇතුළත් වෙනවා. දැදුරුඔය ඇතුළත් වෙනවා. මණික්ගඟේ ජලාශය ඇතුළත් වෙනවා. ඒ වගේම මොරණ ජලාශයත් ඇතුළු වෙනවා. මේකෙන් ඒ තුනෙන් විතරක් පවුල් 27,000 21,000කට ලාභයක් තිබෙනවා. මේක තුලින් පමණක් ඔවුන්ට ඒ ජලය ලැබීමෙන්. ඒ වගේම කතානායක තුමෙනි අපි දන්නවා කෘෂිකර්මය ගැන කතා කරන හුඟක් වෙලට කතා කරනවා මේ පසු අස්වැනු හානි අවම කරන්න ඕනේ කියන එක. මේක මම දන්නවා පසුගිය රජයත් වෑයමක් දැරුවා. මේක කරන්න වෑයමක් දැරුවා. එනමුත් තාමත් මේක අපිට සාර්ථකව කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ රජයටවත් අපිටවත් තාම සාර්ථකව මේක කරගන්න බැරි වෙලා තියෙනවා. එනිසා අපි තවත් අඩියක් ඉස්සරහට ගන්නවා. අපි මොනවද කරන්නේ? අපි ගිය අවුරුද්දේ ගබඩාගාර හැදුවා. විශාල ගබඩාගාර. ඒවා අපි දුන්නා RDB එකට දුන්නා. ඒකේ පාලනය දුන්නා. ඒ ගබඩාගාරවල පාලනය. ඒ කියන්නේ ගොවියෙකුට පුළුවන් ඔහු ඒ වගා කරන දේ අස්වැන්න ගෙනල්ලා ඒක ඒ වෙලාව විකුණ ගන්න බැරි නම් මිල පහලට බහලා තිනවන නම් ඒක ගබඩා කරලා මිල ඉහටට යන වෙලාවේදී ඒක ගබඩාවෙන් අරගෙන ඒක විකුණන්න. ඒ අතරතුරේදී බැංකුවෙන් මුදල් ලබා ගන්නට පුළුවන්. ඒ ගොවි පවුල නඩත්තු කරන්නටත් අනික් වැඩ කරගෙන යන්න. මේ වසරේදී අපි ඉදිරිපත් කරලා තිනවා මේ වසරේදී දේශගුණික තත්වය පාලනය කිරීමේ ගබඩාගාර කෝල් ස්ටෝරේජ් අපි මේකේ පළවෙනි එක දැනටම සම්පූර්ණ කරගෙන යනවා. දඹුල් එකේ විවෘත කරන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම කටුනායක ඇඹිලිපිටිය යාපනේ කැපෙටි පොළවල අපි මේ වගේ දේශගුණික තත්වයන් පාලනය කිරීමේ ගබඩා පහසුකම් ඇති කරනවා. ඊට අමතරව පුද්ගලික අංශ අපි දිරිමත් කරනවා. අපි කියලා තියෙනවා ඒ අය පුද්ගලික අංශයේ වාහන ගෙනාවොත් ඒ කියන්නේ ලොරි වගේ දේවල් ගෙනාවොත් ශීතකරණ එක ඒකට මූලික ආයෝජනය අඩු කරන්න පහසුකම් 90 අපි දිරි ගැන්වීමක් කරලා කරලා තියෙනවා. කතානායකතුමනි, කෘෂිකර්මයට අමතරව අපි කුඩා ව්‍යාපාරිකයන්ට ආර්ථික කුඳුනාරියටි කියලා මම කිව්වා. ඒ අයට අපි මුල් තැන දෙන්නට ඕනේ. මේ අයට අපි මේ කරලා තියෙන දේවල් මම කියන්නේ. දැන් රජයෙන් බඩු භාණ්ඩ ගන්නවා. රජේ ප්‍රසම්පාදනය. රජේ ප්‍රසම්පාදනයෙන් මේ අයවැයදී යෝජනා කළා 10%. මේ කුඩා ව්‍යවසායකයන්, මේ කුඩා ව්‍යාපාරිකයන් සඳහා අපි ඒක ප්‍රතිපත්තියක් හැටියටම ඒ අයට ලබා දෙනවා කියලා ඒ අයගේ ව්‍යාපාර දියුණු කරන්න. මොකද රජය තමයි ලොකුම ප්‍රසම්පාදනය කරන්නේ. රජය තමයි මේ රටේ වැඩියෙන්ම බඩු භාණ්ඩ ගන්නෙ. ඒ නිසා ඒකට 10%ක් අපි දෙනවා කුඩා ව්‍යාපාරිකයට, ඒක දෙනවා කියලා තීරණයක් අරගෙන තිනවා. ඊට අමතරව ණය අපකරණය, National Credit Guarantee Institution, ණය අපකරණයක් ලබා දෙන්නට. මොකද ඒ අයට ණය ගන්නට බෑ. ඉතින් ණය අපකරණයක් තිබුණොත් තමයි බැංකුවකෙන් ගිහිල්ලා ඒ අයට ලැබෙන්න ඕනේ මුදල් ලබා ගන්නට පුළුවන්. ඒකගේ ණය ප්‍රමාණයෙන් 3/3කට මේ අපකරණය දෙනවා. මේකට ගෙවන්න ඕනේ ගාස්තුවක් තියෙනවා. ඒ කියන්නේ ගැරන්ටි ෆී එක. ඒ ගාස්තුව ඇවිල්ලා 1/1, 2 අතරේ තමයි. මේකට කෝටි 1800ක් වෙන් කරලා තියෙනවා. මේක ජාතික ආසියානු සංවර්ධන බැංකුව හරහා තමයි අපි මේක ලෑස්ති කරලා තියෙන්නේ. ඊට අමතරව රජයේ සහනාධාරයන් දෙනවා අපි මේ කුඩා කර්මාන්තවලට. 75%ක් ඒ අයගේ දෙන ණයවලින් මේක ඇවිල්ලා සඳහන් කරලා තියෙනවා අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේදී කුඩා කර්මාන්තවලට ඒ දෙන ණය දුන්නාම මේ පුලි ප්‍රතිශතයෙන් 75%ක්ම ගෙවන්නේ රජයයි. නමුත් කාන්තාවකගේ මූලිකත්වයෙන් ව්‍යාපාරයේ තිනවනම් 85%ක්ම ගෙවන්නේ රජයයි. මොකද කාන්තාවන් දිරිමත් කරන්නට ව්‍යාපාරික ක්ෂේත්‍රයට එන්න. ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන් ඉන්නවනම් අපේ රටේ සෑහෙන ප්‍රතිශතයක් ඉන්නවා. ඒ අයට 90%ක අපි පොලිස් සහනාධාරයක් ලබා දෙනවා. ඒ අයට පොලිස් සහනාධාරයක් ලබා දෙනවා. එනිසා කථානායකතුමනි, අපි දන්නවා අපේ ආර්ථිකයට දායකත්වය කාන්තාවකින් ලැබෙන දායකත්වය අඩුයි කියන එක අපි දන්නවා. අපි දන්නවා 2006 වෙනකොට අපේ වැඩ කරන ජනතාවගෙන් 46%ක් හිටියේ කාන්තාවන්. අද ඉන්නේ 36%යි. නමුත් අපි බැලුවොත් උසස් පෙළ අධ්‍යාපනය ගත්තත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගත්තත් දැන් වැඩියෙන්ම ඉන්නේ කාන්තාවන්. වැඩියෙන්ම ඉන්නේ. මම ළඟදී හොයලා බැලුවා වෘත්ති අධ්‍යාපන මධ්‍යස්ථානවලට කතා කරලා ඒ අයගේ බඳවා ගැනීම රෙජිස්ට්‍රේෂන්ස් ගැන පිරිමි කාන්තාවන් දිහා බලනකොට එතනත් හුඟක් ඒවවල කාන්තාවන් තමයි වැඩියෙන් සිටින්නේ. ඒ නිසා මේ කාන්තාවන් දිරි ගන්වන්නට තියෙන බාධක අපේ අයින් කරනවා. අපි ගිය අවුරුද්දේදී ගෙනාවා නීති විශේෂයෙන්ම අම්මා කෙනෙකුට මව්කිරි දීමේ අයිතිය ලබා දුන්නා, නීතිමය අයිතිය ලබා දුන්නා, වැඩපොලේදී ලබා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම ප්‍රසූත නිවාඩු ලැබෙනකොට තිබුණ නීතිය ඇවිල්ලා දවස් 84ක් මවකට ලැබුණා පළවෙනි දරුවා ලැබෙනකොට. දෙවෙනි දරුවා, තුන්වෙනි දරුවාට දවස් 42යි. අපි ඒක වෙනස් කළා, නීතියම වෙනස් කළා. හැම දරුවෙකුටම දවස් 84ක් මවට ලැබෙනවා. ඒ දරුවන් ගාන සීමා කරලත් නැහැ. ඒක අපි නීතියෙන් වෙනස් කරලා තියෙන්නේ. නමුත් පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? පුද්ගලික අංශයේ මේ අයව බඳව ගන්න අදිමදි කරනවා. පුද්ගලික අංශයට වියදම වැඩි කියලා. ඒ නිසා මංගල සමරවීර ඇමතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවේ තියෙන්නේ ඒ වියදමෙන්, ප්‍රසූත නිවාඩු වියදමෙන් කොටසක් 50%ක කොටසක් රජය ගන්නවා. ඒක රජයක පියවනවා. ඒ කර්මාන්තයට හෝ ඒ ව්‍යවසායට, ඒ ආයතනයට ඒක පියවනවා. මේක කරලා තියෙන්නේ කාන්තාවන් ශ්‍රම බලකායට ඇතුළු වීම ඉදිරියෙන බාධාවක් ඉවත් කරන්නට. නීතිමය බාධාවල් තියෙනවා. දැන් රාත්‍රියේ වැඩ කරන්න යනවනම්, කාන්තාවක් වැඩ කරන්න යනවනම් සමහර ව්‍යාපාරවල ගන්නෙ නැහැ. මොකද ඒ අයට සම්කිසි පහසුකම් සලසා දෙන්න තියෙනවා. ඒ නිසා විශාල මුදලක් සමහර වෙලාවට වැය වෙනවා කියලා. ඒ වගේම තරුණියක් ඉගෙන ගන්නවා. අවුරුදු 25ක් වෙනකොට විවාහ වෙනවා. අවුරුදු 30ක් වෙනකොට දරුවෙක් ලැබෙනවා. ඒ දරුවා ලැබුණාට පස්සේ සමහරට හිතනවා මම ගෙදර ඉඳලා දරුවා බලා ගන්න ඕනේ. ඒක තමයි මගේ මූලික වගකීම. දරුවන් දෙන්නෙක් තුන් දෙනෙක් ලැබෙනවා. ගෙදර ඉන්නවා. ඊට පස්සේ අවුරුදු 40ක් විතර වෙනකොට ඒ අම්මා හිතනවා මම ඉගෙන ගත්තා. නැත්නම් මට පුහුණුවක් තියෙනවා, හැකියාවක් තියෙනවා. මට ඕනේ රැකියාවට යන්න, මට ඕනේ ආදායමක් ලබන්න, මට ඕනේ මගේ පවුල බලා ගන්න. එතකොට එතුමිය එදා පත්‍රය අරලා පත්‍රය බලනකොට පත්‍රයේ රැකියාව තියෙනවා. නමුත් ඒකේ කියනවා අවුරුදු 35කට වැඩිය අඩු වයසට පමණයි මේ රැකියාවට ඉල්ලුම්පතක් යොදවන්න පුළුවන් කියලා. මේ වගේ වයස අනුව වෙනස්කම් කරනවා.
අපි ඒ බාධකයක් මේ වසරේදී නිත්‍යානුකූලව ඒ බාධකයක් ඉවත් කරන්නට යනවා. අද රැකියාවක් ලැබෙන්නට ඕනේ වයස අනුව නෙමෙයි, රැකියාවක් ලැබෙන්නට ඕනේ හැකියාවයි සදාචාරය අනුව. ෆිට් ඇන්ඩ් ප්‍රොපර් නම් ඒ අයට රැකියාවක් ලබා දිය යුතුයි. එනිසා අපි ඒ නීති වෙනස් කරනවා. මේ දේවල් අපි කරන්නේ කාන්තාවන්ට එතකොට බාධාවන් නැතුව ඒ අයට ආර්ථිකයට ඒ අයගේ දායකත්වය දක්වන්නට පුළුවන්. කතානායකතුමනි, අපි කතා නොකරන කොටසක් මේ රටේ සිටිනවා. ඒ කොටස ඇවිල්ලා කතානායකතුමනි, අපේ රටේ ඉන්න කලාකරුවන් සාමාන්‍යයෙන් අපි සමරන්නේ හුඟක් වෙලාවට උපහාර කරන්නේ ඒ අය වයසට ගියාම. අපි උත්සවයක් තියෙනවා, ඒ අයට උත්සවයක් තියලා සම්මානයක් දීලා ගුණ වායලා සමහරට පොඩි මුදලකුත් ඒ අයට දෙනවා. නමුත් ඒ දේවල් වලින් එයට සතුටු වෙන්න බෑ. අපි දන්නවා වයසට ගිය රටේ විශාල ප්‍රමාණයක් කලාකරුවන් සිටිනවා. ඒ අය ජීවත් වෙන්නේ බොහොම දුකින් ජීවත් වන්නේ. නමුත් ඒ අයගේ නිර්මාණ වලින් කවුද ලාභය ලදින්නේ? රස විඳින්නේ අපි. ඒ වගේ මේකේ ලාභය ලබන්නේ හුඟක් වෙලාවට ඒ ප්‍රකාශ කරන එක රූපවාහිනී සමාගම් නැත්නම් ගුවන් විදුලි සමාගම් තමයි ඒකේ ලාභය ලබන්නේ. නමුත් කලාකරුවන්ට ඒකේ ලාභයක් නැහැ. එනිසා මේ අයවැයේදී අපි ඉදිරිපත් කළ තියෙනවා කතානායකතුමනි, නිර්මාණවල අයිතිය වෙනුවෙන් මේ කලාකරුවන්ට හිමි පුරස්කාර ගෙවීම සාධාරණ ලෙස අපි ලබා දෙන්නට ඕනේ. රොයල්ටි පේමන්ට්ස් අපි ලබා දෙන්නට ඕනේ මේ රටේ ඉන්න කලාකරුවන්ට. මේක සාධාරණ වෙන්න ඕනේ. එලෙසම එමගින් ලැබෙන ආදායමෙන් මාසෙට ලැබෙන ආදායමෙන් 50,000ක් මාසෙට ලැබෙනකන් කිසිම බද්දක් නැතුව තමයි බන්ධකම නිදහස් කරලා තියෙනවා. ඒ කලාකරුවන්ට මේක ලබා දෙන්නට ඕනේ. අපි මෙමගින් රටක් වටින කලාකරුවන්ට ඔවුන්ට බැරි අවස්ථාවේදී වටිනාකමක් ලබා දෙමින් ඔවුන්ට කිසිවක් ඉල්ලමින් දුකසේ ජීවත් වීමට සිදුවීම මින් ඉන්ද්‍රියට අපි නතර කරනවා. ඒ අයට හිමිතන සමාජයේ අපි හිමිතන ලබා දෙන්නට ඕනේ. ඒ වගේම මේක ඓතිහාසික වැඩපිළිවෙලක්. කතානායකතුමනි, අර ජෝන් ද සිල්වා රංගශාලාවත් ඒක අලුතෙන් හදාගෙන සම්පූර්ණ කරන්න රුපියල් මිලියන 800ක් මේ අයවයෙන් අපි රුපියල් මිලියන තව 800ක් වෙන් කරලා තියෙනවා. කතානායකතුමනි, මේ අයවැයෙන් මම කිව්වා වගේ සමාජ සවිබල ගැන්වීම විතරක් නෙමෙයි, මේ අයවැයෙන් නැති බැරි අයට රැකවරණයක් දෙනවා අපි මේ අයවැයෙන්. මේ අයවැය තමයි කතානායකතුමනි එක්සත් ජාතික පෙරමුණෙත් එක්සත් ජාතික පක්ෂයේ මේක තමයි පළවෙනි අයවැය. අපි පොරොන්දු වුණා අපි මැතිවරණයට යනකොට 2015 අපි සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇති කරනවා කියලා. මම දන්නවා විශාල පීඩනයක් තිබිලා තියෙනවා කියලා සමහර අය හිතලා තියෙනවා. මේක අපිට වෙළඳපොළෙන් විතරක් හැම ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා. වෙළඳපොළෙන් හැම ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ. වෙළඳපොළ වැදගත්, ඉල්ලුම වැදගත්, ඉල්ලුමට හරියන සැපයුමක් තියෙන්නට ඕනේ. වෙළඳපොළ ක්‍රියාත්මක වෙන තැන්වල රජය ගිහිල්ලා ඒ තැන්වල ක්‍රියාත්මක වෙලා වැඩක් නැහැ. ඒක වෙළඳපොළට තියන්න පුළුවන්, රජය නොවන ආයතන වලට තියන්න පුළුවන්, පෞද්ගලික ආයතන වලට තියන්න පුළුවන්. නමුත් වෙළඳපොළ ක්‍රියාත්මක නොවන තැන් තියෙනවා කතානායකතුමනි. එතනට රජය අනිවාර්යයෙන්ම රජය එතනට මැදිහත් විය යුතුයි. එනිසා වෙළඳපොළ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇති කරන්න තමයි අපේ වැයම. මේ අයවැයෙන් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇති කිරීමේ වැඩපිළිවෙලට තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. එනිසා කතානායකතුමනි, රැකවරණ දිය යුතු කොටස් ඉන්නවා මේ රටේ. දැන් කතානායකතුමනි, අපි ඇහුවා යුද්ධයට පස්සේ
ඕඩර් ප්ලීස් ගරු ඇමතුමා, තව විනාඩි 5ක් තියෙනවා ඔබතුමාට.
ස්තුතියි. කතානායකතුමනි, රැකවරණ දෙන්න ඕනේ. අපි ඇහුවා යුද්ධයට පස්සේ තැන්වලට ගිහාම කතානායකතුමනි විශේෂයෙන්ම මේ මූල්‍ය ශුද්‍ර මූල්‍ය ආයතන ගිහිල්ලා ණය දුන්නා. එතකොට ඒ ණය පියව ගන්න බැරි වුණාම තව ණයක් දුන්නා. මේ වගේ විශාල පිරිසක් ණයවලට ගොදුරු වුණා. උතුරු මැද හුඟක් ගොදුරු වුණා. බස්නාහිර පළාතේ හුඟක් ගොදුරු වුණා. හුඟක් තැන්වල මේ අය ගොදුරු වුණා. මේකට මේකෙන් බේරෙන්න එළියට එන්න බෑ. ඒ නිසා අපි තීරණයක් ගත්තා මුදල් අමාත්‍යංශයෙන්. මේ අය මේකෙන් ගලව ගන්නට ඕනේ. ඉතින් මේ ශුද්ධ මූල්‍ය ණය කපා හරින්න අපි තීරණයක් ගත්තා කතානායකතුමනි. විශේෂයෙන්ම මේවවල 90%කට වැඩිය මේ ශුද්ධ මූල්‍ය ණය අරගෙන තියෙන්නේ කාන්තා පාර්ශ්වයේ තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි දැනටම කතානායකතුමනි නියඟය තිබුණ දිස්ත්‍රික්කවල උතුරුයි නැගෙනහිර විතරක් නෙමෙයි නියඟේ තිබුණ හැම දිස්ත්‍රික්කයකටම අම්පාර දිස්ත්‍රික්කය අනුරාධපුර දිස්ත්‍රික්කය මඩකලපුව දිස්ත්‍රික්කය යාපනේ දිස්ත්‍රික්කය කිරිනොච්චිය දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය මන්නාරම දිස්ත්‍රික්කය මූලතිව් දිස්ත්‍රික්කය පොළොන්නරුව දිස්ත්‍රික්කය පුත්තලම දිස්ත්‍රික්කය තිරුකණාමලි දිස්ත්‍රික්කය වවුනියා දිස්ත්‍රික්කය මේ ශුද්ධ මූල්‍ය ණය අපි ණයකරුවන් 45139කට 45139කට ඒගොල්ලන්ව නිදහස් කරලා තිනවා ඒ ආයතන රජය ඒ මුදල මේ මුදල ඇවිල්ලා කෝටි 120කට වැඩි ඒ මුදල රජය පියවනවා ඒ ආවේකෙන් නිදහස් කරලා ඒක තමයි අපි දීලා තියෙන රැකවරණය දීලා තිනවා ඒ වගේම කතානායකතුමනි මේ අවුරුදු තුන තුලදී අපිට ජාතික ආණ්ඩුවක් තිබුණත් හරිද අපේ මේ රටේ ඉන්නේ දුප්පත් නැති බැරි අයට සමහරවට අපිට දායකත්වයක් පෙන්වන්න බැරි වෙලා තියෙනවා සමෘද්ධිය සීමා වුණා ලැබෙන අයට ලැබෙන්න ඕනේ මොකද නැති බැරි අයට පක්ෂපාතක් නැහැ තීනවනම් තීනව නැත්තන් නැහැ ඡන්දේ කොයි පැත්තට දැම්මත් ඉතින් ඒ ඉන්න අයව අපි ආරක්ෂා කරන්න ඕනේ නමුත් අසාධාරණයක් වෙලා තියෙනවා මේ ලයිස්තු වලින් පිට නැති බැරි අය ඉන්නවා අපි කරලා තියෙන මූලික ඒ පරීක්ෂණ වලින් පෙනී තිබෙනවා ලක්ෂ 6ක් විතර ඉන්නවා කියලා. ඒ නිසා අපි ඒ අයට සමෘද්ධිය මේ අයව සම්මත වුණාට පස්සේ අපි ඉක්මනටම ඒ ලක්ෂ 6ට අපි සමෘද්ධි ප්‍රතිපාදන ලබා දෙනවා කියලා මේ අයවෙන් අපි යෝජනා කරලා තියෙනවා කතානායකතුමනි. ඒ වගේම කතානායකතුමනි ජේෂ්ඨ පුරවැසියන් ඉන්නවා මේ රටේ කතානායකතුමනි දැන් ඉස්සර වගේ නෙමෙයි ආචිලා සීයලාව අපි සමහර අය දැක්කෙත් නැහැ හතර දෙනාගෙන් එක්කෙනයි මම දැක්කේ නමුත් මේ පරපුරේ එහෙම නෙමෙයි ඉස්සර වගේ 50ට 60ට ජීවත් වුණා නම් ලොකු මේ දීර්ඝ ජීවිතයක් ගත කළා කියලා කිව්වා අද කතානායකතුමනි ඔබතුමාම දන්නවා 80යි 90යි 100 වෙනකන් ජීවත් වෙනවා ඉතින් දීර්ඝව ජීවත් වෙනවා විතරක් නෙමෙයි නීරෝගී ජීවිතයක් ගත කරන්න ඕනේ මේක තමයි වැදගත් නීරෝගී ජීවිතයක් ගත කරන්න ඕනේ ඒ නිසා සෞඛ්‍ය ඇමතිතුමාත් මේක හුඟක් කල්පනා කරලා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා සෞඛ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කරලා තියෙන වැඩපිළික් ඒ වගේම අපි මෙතන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එක හරහත් ජේෂ්ඨ පුරවැසි මධ්‍යස්ථාන ඇති කරන්නට දිරිගැන්වීම් දීලා තියෙනවා ඒ අයට අපි වැඩියෙන් අපි ඒ අයට යොමු වෙන්නට ඕනේ අපි ඉල්ලනවා මේ රටේ තියෙන හැම නගර සභාවකින් ප්‍රාදේශීය සභාවකින් නීති පනවන්න කියලා ගොඩනැගිලි දානකොට ජේෂ්ඨ පුරවැසියන් ගැන හිතලා නීති පනවන්න ගොඩනැගිලි වලට ජේෂ්ඨ පුරවැසියන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නට ඒ වගේම ආබාධ සහිත පුද්ගලයෙක් ඉන්නවා කතානායකතුමනි ඒ අයට දීමනාවල් තිබුණා රුපියල් 3000ක් තමයි දුන්නේ මේ අය වෙයි අපි ඒ දීමනාව 3000 ඉඳලා 5000ට අපි වැඩි කරලා තිනවා ඒ ආබාධිතයට මේ අය වැයතුලේ ඒ විතරක් නෙමෙයි හුඟක් අය විල්ලා කිව්වා මම ආබාධිත කෙනෙක් නමුත් මට අවුරුදු 3 4 5කට කිසිවක් ලැබිලා නැහැ කියලා කිව්වා පොරොත්තු ලේඛනයක් තිබුණා මේ පොරොත්තු ලේඛනේ 72000ක් හිටියා මේ පොරොත්තු ලේඛනේ මුදල් ලැබෙතිතුමාගේ කතාවෙන් ඒ පොරොත්තු ලේඛනේ අපි හිස් කළා හැම එක්කෙනාටම මේ රුපියල් 5000 අපි ලබා දෙනවා මේ 5000 ලබා දෙනවා මොකද මේ අයව යෑවිලා නැති බැරි අයව රැකවරණය කරන අයව කියන එක අපි සඳහන් කරන්න ඕනේ
තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට ඔබතුමා කැමැත්ත ඇතුව
හරි කියන්න
මට පෙන්වන්න පුළුවන් ද ඒකට මේ වියදම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා තියෙන තැන තමුන්නාන්සලා ගාවල් ඒකනේ
ඔව් ආයවැය ඉදිරිපත් කරලා තිනවා ඒකට අපි වෙන් කරලා තිනවා රුපියල් බිලියන 4.3ක් නැත්නම් රුපියල් කෝටි වලින් කිව්වොත් 432ක් අපි ඒකට ආයවැය වෙන් කරලා තිබෙනවා කියලා මම සඳහන් කරන්නට ඕනේ
අර හැමිට වෙලාව අවසන්
ඉතින් කතානායකතු මේ මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට දුන්න වෙලාව ගැන මේක සමාජ සවිබල ගැන්වීමේ හැරි හා නැති බැරි අය රැකවරණය කරන අයවැයක් කියලා සඳහන් කළ යුතුයි ස්තුතියි.